SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි අද ලෝවට විශේෂාංගය ආරම්භ කරන්නේ මේ සතිය පුරාවටම මුළු මහත් ලෝකයේම ඇස් එක්තරා රටකට යොමු වෙලා තිබුණ ඒ රටින් ඒ රටේ සිදුවන විශේෂිත දේශපාලනික විපර්යාසයක් පිළිබඳව කතාබහ කරමින්. ඔබ දන්නවා මේ වෙනකොට මෙවර ඔලිම්පික් කුළුල පැවැත්වෙන්නේ මේ ලැබෙන අගෝස්තු මාසේ. මේක පැවැත්වෙන්න නියමිත බ්‍රසීලයේ රියෝ ද ජනෙරෝ නගරේ. බ්‍රසීලයේ ඊයේ රෑ වෙනකොට විශාල දේශපාලනික විපර්යාසයකට ලක් වුණා. දෝෂාභියෝගයක් අරහා එහි ප්‍රථම ජනාධිපතිවරිය බලයෙන් පහකරනු ලැබුවා. මුළු ලෝකයේම බලාගෙන හිටියේ මොකක්ද ඇයට වෙන්නේ කියලා. ඩිල්මා රූසෆ් කියන මේ ජනාධිපතිවරිය ඊයේ දවසේදී ඇගේ දෝෂාභියෝග වෙනුවෙන් පැවැත්වුණු ඡන්දයෙන් ඇය පරාජයට පත් වුණා. මේ පිළිබඳව යම් යම් ඉඟි අපි මීට කලින් මේ විශේෂාංගෙනුත් කතා බහ කළා. ඇගේ අයවැය යෝජනා හරහා ඇය අසත්‍ය දත්ත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා තියෙනවා කියන චෝදනාව තමයි ඇයට නැගුණේ. මේක තමයි දෝෂාභියෝගයක් විදිහට ඇයට එල්ල කළ තිබුණේ. අපි අද මේ පිළිබඳව අවධානය යොමු කරමින් තවත් දේශපාලනික විපර්යාසයන්ට ලක්වුණු ලෝකයේ අනිකුත් රටවල් පිළිබඳවත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට FP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඩිල්මා රූසෆ් පරාජයට පත් වුණා. ඇත්තටම මේ සිදුවීම කොයි විදිහෙන්ද අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුවුණු ක්‍රියාදාමය පිළිබඳව අපි මූලික වශයෙන් අවධානය යොමු කළ යුතුයි.
දිලෘක්ෂි, සෙනෙට් සභාව ඡන්දය පාවිච්චි කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සෙනෙට් සභිකයන් 55ක් ඇයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා, 22ක් ඇයට පක්ෂව. ඇත්තටම ඇගේ ජනාධිපතිත්වය අත්හිටවලා තියෙනවා. නමුත් ඇයව මේ තනතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ගැන තව මාස 6ක් විතර කල් තියෙනවා ඒ පිළිබඳ ඔවුන් අවසාන නිගමනයකට එන්න. මේ කාලය ඇතුළතදී සෙනෙට් සභාවට පුළුවන් වෙනම පරීක්ෂණයක් පවත්වලා ඇය නිර්දෝෂීද නැද්ද කියන කාරණාව පිළිබඳ නිගමනයකට එන්න. ඒ කාලය තුළදී ඇගේ දෙවෙනියා හැටියට කටයුතු කරපු මිෂෙල් ටෙම මේ අවස්ථාවේදී රටේ ජනාධිපති හැටියට දැන් වැඩබාර අරගෙන අලුත් කැබිනට් මණ්ඩලයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඇයගේ දේශපාලන අනාගතය තීන්දුව වෙන්නේ ඉදිරි මාස 6 සෙනෙට් සභාව කොයි විදිහට ඇය පිළිබඳ අවසාන නිගමනයට එයි කියන කාරණය මත. නමුත් මේ වෙනකොට ඇය තනතුරෙන් ඉවත් කරලා තියෙනවා.
කොච්චර ඡන්ද ගානකින් විතරද ඇය පරාජයට පත් වෙලා තියෙන්නේ අමල්?
අතරම ඇයට පක්ෂව ලැබුණ ඡන්ද 22යි. නමුත් ඇයට විරුද්ධව ඡන්ද 55ක් ප්‍රකාශ වුණා. ඉතින් සෙනෙට් සභාවේ අති බහුතරයක් මගින් තමයි දීර්ඝ විවාදයකින් පසුව ඇය සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒ දෝෂාභියෝගයේ පරීක්ෂණය කිරීමට තමයි මේ සෙනෙට් සභාව දැන් ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ.
අමල්, දැන් අපි ටිකක් විමසා බලමු මේ ඩිල්මා රූසෙෆ් ජනාධිපතිවරිය පිළිබඳවත්. ඇය පළවෙනි කාන්තා ජනාධිපතිවරයා බ්‍රසීලයෙන් බිහි වුණු. ඒ වගේම බ්‍රසීලයේ ආර්ථික තත්ත්වය වඩාත් ඉහළ තත්ත්වයකට නංවාලන්නට විශේෂයෙන් ක්‍රියා කරපු රටේ නායකයෙක් විදිහට ඇයව ප්‍රසිද්ධියට සහ අගැයීමට ලක් වුණා පසුගිය කාලයේදී. විශේෂයෙන්ම බ්‍රසීලයේ ආර්ථිකය එන්න එන්න දියුණු තත්ත්වයකට පත්වන ආකාරයත් බ්‍රික්ස් කියන රටවල්වල ප්‍රධාන ස්ථානයක් අරගන්නටත් බ්‍රසීලයට හැකියාවක් ලැබුණේ ඇයගේ පාලන කාලයේදී ක්‍රියාත්මක කළ මේ ආර්ථික ප්‍රතිපත්ති. ඩිල්මා රූසෆ් කොයි වගේ පසුබිමක් යටතේ ජනාධිපතිවරයක් වුණු තැනැත්තියක්ද?
දිලෘක්ෂය, ඇත්තටම ආර්ථික විශේෂඥයෙක් හැටි තමයි බ්‍රසීලයේ නම් දරා තිබුණේ. ඇය 2005 වර්ෂයේදී රටේ එවකට හිටපු ජනාධිපති ලූලා ද සිල්වාගේ ප්‍රධාන විධායක නිලධාරිය හැටියට ඇය 2005 පත් වෙනවා. පසුව 2011 තියෙන මැතිවරණයේදී ඇය මැතිවරණයට ඉදිරිපත් වෙලා රටේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය හැටියට පත් වෙනවා. ඒ එක්කම ආර්ථිකය නැංවීමට ඇය බොහොම ලොකු පියවර කීපයක් අරගෙන ඉතාමත්ම සාර්ථකව බ්‍රසීලයේ ආර්ථිකය ලෝකයේ දියුණු වන රටවල් වලින් බලවත්ම එකක් බවටත් පත් වෙනවා. නමුත් 2014 වෙනකොට ලෝක ආර්ථික තත්ත්වයේ අවපාතයත් එක්කලා බ්‍රසීලයාත් මේ විදිහට ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දීලා 2015 වර්ෂයේ වෙනකොට 3.8% විතර ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න සිද්ධ වුණා බ්‍රසීලයට. මේ අවස්ථාවේදී තමයි ඇයට ඇත්තටම චෝදනා එල්ල වෙන්නේ රටේ අයවැය සකස් කිරීමේදී ඒ රජයේ ආර්ථික දත්ත යම් ප්‍රමාණයකට වෙනස් කළා කියන චෝදනාව ඇයට එල්ල වෙනවා. ඉතින් ඇත්තටම ඇය දූෂණ සම්බන්ධයෙන් එහෙම චෝදනා එල්ල වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. නමුත් රටේ අයවැය සකස් කිරීමේදී ඒ ගණන් හිලව් වෙනස් කිරීම කියන චෝදනාව තමයි ඇයට දැන් එල්ල වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ දෝෂාභියෝගයේ කටයුත්ත ඉදිරියට ගෙන යාමට මේ සෙනෙට් සභාව ඒ කටයුතු කරමින් ඉන්නේ.
අය පරාජයට පත්වීමත් සමගම යම් ප්‍රකාශත් නිකුත් කළා තිබුණා. මා කැමති ඇගේ අදහසුත් මේ අවස්ථාවේදී දැනගන්න.
ඇය ප්‍රකාශ කරන්නේ නම් දුර්ලක්ෂ මේක කුමන්ත්‍රණයක් හැටියටයි. මේක දේශපාලනික වශයෙන් ඇය විනාශ කිරීම සඳහා ඇගේ සභාග රජයේ හිටපු පුද්ගලයන් ඇයට විරුද්ධව කරපු කුමන්ත්‍රණයක් හැටියටයි ඇය ප්‍රකාශ කරන්නේ. බ්‍රසීලය කියන්නේ මීට කලින් අවස්ථාවලදී හමුදා පාලනයක් තිබිච්ච රටක්, දීර්ඝ කාලයක් 1960 ගණන් වල ඉඳලා 85 මැද භාගයේ වෙනතුරු හමුදා පාලනයක් තිබිච්ච රටක්. ඉතින් දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගෙන දශක කිහිපයක් රට ඉදිරියට යන අවස්ථාවේදී ඇයව මේ දෝෂාභියෝගයට ලක් වෙන්නේ. ඇය ඇත්තරම මේ අවස්ථාවේ ඉල්ලීමක් කළා තියෙනවා ඇයට සහාය දෙන පිරිස් වලින් මෙම කුමන්ත්‍රණයට විරුද්ධව ඇයට සහාය දක්වමින් ඉදිරියට එන්නටයි කියලා. මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ අස්ථාවරභාවය ඇති වෙන්නේ අගෝස්තු මාසයේ ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භ කිරීමට කලිනුයි. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර අවධානයේ වැඩිපුර ඔබ කිව්ව විදිහටම යොමු වෙන්නෙත් ඒ කාරණාව නිසාමයි.
අපි එහෙමනම් අද දවසේදී මේ දේශපාලනික විපර්යාස සිදුවන රටවල් පිළිබඳව දැන් මේ කතා බහ කරගෙන යන අතරවාරයේදී මීළඟ ප්‍රධාන දේශපාලනික වෙනස සිදුවුනේ පිලිපීනයේ. මේ ගෙවිල ගිය සතියේදී පිලිපීනයේ රාජ්‍ය නායකයා වෙනස් වුණා, අලුත් පාලන තන්ත්‍රයක් ඇති වුණා. මේ හරහා ආසියාතික කලාපයට කොයි වගේ දේශපාලනික බලපෑමක් ඇති වේවිද කියන කාරණාව පිළිබඳවත් අපි මීළඟට අවධානය යොමු කරමු. දැන් පිලිපීනයට අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නේ, රොඩ්‍රිගෝ ඩියුටර්ටේ. ඉතින් මේ 71 කැවිරිදී රොඩ්‍රිගෝ ඩියුටර්ටේගේ හරහා කොයි වගේ දේශපාලනික බලපෑමක් පිලිපීනයටත් අසල්වාසී රටවල් වලටත් ඇති වේවිද කියලා අපි කල්පනා කරමු මේ අලුත් රාජ්‍ය තාන්ත්‍රික පාලන තන්ත්‍රය හරහා. අමල් මං මුලින්ම දැනගන්නට කැමති පිලිපීනයේ පැවතුනේ කොයි වගේ දේශපාලනික ව්‍යුහයක්ද කියලා දැනගන්න.
දෙලුක්ෂි, අකිනෝ ජනාධිපතිවරයා යටතේ තමයි රට පාලනය කෙරුණේ. ඔහු සාමාන්‍යයෙන් ලිබරල් වාදී නායකයෙක් හැටියට හඳුනලා දීලා තිබුණේ. නමුත් රටේ ඇති වෙලා තියෙන දූෂණය, ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම කටයුතු සම්බන්ධයෙන් රටේ සෑහෙන විරෝධතාවයක් ඇති වෙලා තිබුණා. රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි මේ ආණ්ඩුව නිශ්චිත පියවර ගන්නේ නැtei කියලා මෙවැනි දේවල් වළක්වන්නට. එතකොට මේ මැතිවරණ ව්‍යාපාරයේදී රොඩ්‍රිගෝ අපේක්ෂකයාගේ ඔහුගේ ප්‍රධාන තේමාව වෙලා තිබුණේ මත්ද්‍රව්‍ය උවදුර නැති කිරීම සඳහා ගන්නා වූ දැඩි ක්‍රියාමාර්ග. ඔහු මේ ඡන්ද ව්‍යාපාරයේදී තදින්ම කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව මැරීම සඳහා, ඔවුන්ව ඝාතනය කිරීම සඳහා ඔහු වැඩපිළිවෙලක් දියත් කරනවය. මානව අයිතිවාසිකම් සැලකීමට ගන්නේ නැතිව, ජාත්‍යන්තර වශයෙන් තියෙන ඒ සම්මුතිය පිළිගන්නේ නැතිව තමන් ඉතාමත්ම අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කරලා රටේ සාමය සහ ජනතාවට සහන සේවා ලබා දීමට කටයුතු කරනවා කියන ඒ පණිවිඩය ලබා දුන්නේ. ඉතින් ඒකට රටේ ජනතාවගේ සුබ ප්‍රතිචාරයක් තිබිච්ච බව තමයි අපිට මේ මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ.
දැන් එතකොට මේ රොඩ්‍රිගෝ ඩවුටර්ටේ කියන මේ 71 කැවරිදී මේ ජනාධිපතිවරයා ඇත්තටම කොයි වගේ ජනාධිපතිවරයෙක්ද, කොයි වගේ පසුබිමක්ද ඔහුට තියෙන්නේ? අම
ඔහු ඇතරම ඩාවෝස් කියන ප්‍රාන්තයේ පුරපතිවරයා හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු කරන කාලය තුළ තමන්ගේ ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෑහෙන වෙනසක් කරන්නට ඔහු පියවර අරන් තිබුණයි කියලා ඡන්දදායකයන් අතරේ මතයක් ගොඩනැගිලා තිබුණා. ඉතින් මේ ඩාවෝස් ප්‍රාන්තයේ තිබිච්ච සාර්ථකත්වය මුළු රටටම ලබා ගන්නට වගේ තමයි මේ මැතිවරණයේදී ප්‍රතිඵල වලින් අපිට පෙනියන්නේ. එක්තරා විදිහකට ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන ඇමති පසුව රටේ අගමැති වෙනවා වගේ, ඒ වගේ පියවරකින් තමයි මේ අවස්ථාවේදී ඩියුටේටේ මේ 71 හැවිරිදී පුද්ගලයා රටේ නායකත්වයට පත් වෙන්නේ. ඔහු සාමාන්‍යයෙන් ඉතාමත්ම රළු විදිහට අනිකුත් රාජ්‍ය නායකයන් ගැන කතා කිරීමට පෙළඹිලා තියෙනවා. ඒ වගේම ඉතාමත් මතභේදයට තුඩු දෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයකුත් ඔහු කළා තියෙනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ නර්ස් කෙනෙක් පිලිපීනයේ සිරගෙදරක දූෂණයට ලක් කරලා ජීවිතක්ෂයට පත් කරලා තිබුණා. ඒ අවස්ථාවේදී අය සම්බන්ධයෙන් ඔහු කතාවක් කරලා කියලා තියෙනවා. අය ඉතාමත්ම ලස්සනයි, අයව දූෂණය කරන්න ඔහුටත් ආසාවක් තියෙනවා කියන වගේ ඒ විදිහ අදහසක් දෙන ඉතාමත්ම අවකැපෙන කතා ඔහු කරලා තියෙනවා. ඒ තිබුණත් ජනතාව මොකක් හෝ හේතුවක් නිසා ඔහුට ඡන්දය ලබා දීලා තියෙනවා.
එකත් ඉතාමත්ම සුවිශේෂී අත්දැකීමක් කියලා අපිට මේ හිතන්න පුළුවන්. මොකද විවිධ රටවල් වල විවිධ රාජ්‍ය නායකයන් වෙනස් වීම පිළිබඳව කල්පනා කරද්දී පසුගිය වකවානුවතුලදීම එක්තරා අන්දමකට අපි දැක්කා මේ ජනතාව දැඩි තීන්දුව තීරණ වලට එළඹෙමින් රාජ්‍ය නායකයන් සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමට දරනා උත්සාහය. එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔවගේ සුවිශේෂී වූ අවස්ථාවන් සහ තොරතුරු අපිට දැනගන්නට ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඔබාමාගේ පාලනයේ මේ අවසන් කාලයේ ගත වෙමින් යන්නේ. අපි මීට කලිනුත් මේ විශේෂාංගයෙන් කතා බහ කළා. ඔබාමා තමන්ගේ පාලන කාලය අවසන් වන්නට කලින් මේ තරහ මරහ තියෙන සියලුම රටවල් එක්ක නැවතත් මිත්‍රශීලී භාවයට පත් වෙලා ඔවුන් සමග නැවතත් රාජතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේ විශාල ප්‍රයත්නයන් වලට එළඹෙනවා කියලා. මේකේ එක්තරා ප්‍රයත්නයක් දෝ කියලා අපිට හිතෙනවා. මේ ශ්‍රී ලංකාවටත් ඒ වගේම වියට්නාමයටත් මේ වෙනකන් ඇමරිකාව ආයුධ විකිණීම සම්බන්ධව තියලා තිබුණ තහනම ඉවත් කරලා විශේෂයෙන්ම වියට්නාමය වගේ රටවල් වල සංචාරයකට පවා නියැලෙන්නට ඔබාමා මේ දවස්වල කටයුතු කරමින් යනවා. ඔහු මෙයින් අපේක්ෂා කළේ මොකක්ද මේ ආයුධ විකිණීමේ තහනම ඉවත් කරලීම හරහා?
මෙතන කාරණා දෙකක් තියෙනවා දෙදොස්. එකක් තමයි අපි ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන සංහිඳියාව, ඒ වගේම ඒ දේශපාලන අලුත් වෙනස්කම් පදනම් කරගෙන ඇමරිකාව ප්‍රකාශයට පත් කළා ශ්‍රී ලංකාවට එරෙහිව තිබිච්ච යුද උපකරණ විකිණීමේ තහනම ඉවත් කරනවායි කියලා. අපි දන්නවා 1983 ශ්‍රී ලංකාවේ ඇති වෙච්ච කැරලි කෝලහල වලින් පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාවට හා ගුවන් හමුදාවට ආයුධ විකිණුණේකේදී ඇත්තටම හෙලිකොප්ටර්වල අමතර කොටස් විකිණීම පවා ඇමරිකාව අත්හිටවල තිබුණා. නමුත් ඔබාමාගේ මේ අවසාන මාස කිහිපයේදී ඔහු දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලංකාවට විරුද්ධව තිබිච්ච ඒ තහනම සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට දැන් හැකියාවක් තියෙනවා අවශ්‍ය නම් ඇමරිකාවේ ඒ යුද උපකරණ, ඒ වගේම අමතර කොටස් ඕනම දෙයක් විලදී ලබා ගන්නට. නමුත් වියට්නාමෙන් පැත්තෙන් බැලුවොත් දිලුස්කීට ඊට වඩා සංකීර්ණ කාරණාවක්. මොකද වියට්නාමය කියන්නේ චීනයේ ආසන්න අසල්වැසි රටක්. මේ අවස්ථාවේදී චීනයේ ගොඩනැගීගෙන එන යුද බලය සම්බන්ධයෙන් අනෙකුත් ලෝක බලවතුන් අවධානයෙන් යොමු වෙලා ඉන්න අවස්ථාවක දැනට බටහිර රටවල් සමග ඉතාමත්ම මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කරන වියට්නාමය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් හැටියට තමයි අපිට මේක දකින්නට පුළුවන්. ඇමරිකාව යෝජනා කරලා තියෙන්නේ වියට්නාමයට අවශ්‍ය නම් ඇමරිකාවේ යුද උපකරණ, යුද ආම්පන්න මිලදී ගැනීමට ඒ තිබිච්ච තහනම දැන් ඉවත් කළා. අතරම වියට්නාම් යුද්ධයෙන් පස්සේ ප්‍රථම වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙක් වියට්නාමයේ සංචාරය කිරීමට නියමිතයි. මේ මාසේ 21 වෙනකොට ඔබාමා ජනාධිපතිවරයා වියට්නාමයේ ඒ සංචාරය කිරීම අවස්ථාවේදී නිල වශයෙන් වියට්නාමයට විරුද්ධව පනවා තිබිච්ච ඒ යුදෝපකරණ විකිණීමේ තහනම ඉවත් කිරීමත් ප්‍රකාශයට පත් වෙන්නට නියමිතයි.
එතකොට දැන් මේ වියට්නාමයේ පැවති යුද්ධයේදී ලෝකයේ බලවත්ම යුදමයාතින් ශක්තිමත් රාජ්‍ය වුණු ඇමරිකාව පරාජයට පත් වුණා. නමුත් වසර 41කට පස්සේ වියට්නාමයේ සංචාරයක නියැලෙන්නට ඇමරිකානු ජනාධිපතිවරයෙක් යනවා මේ මාසේ 21. ඒ වගේම මේ දෙවන ලෝක යුද්ධයේදී ජපානයට ඇමරිකාව විසින් න්‍යෂ්ටික බෝම්බ හෙළුවෙන් පස්සෙත් පළවෙනි වතාවට ඇමරිකානු ජනාධිපතිවරයෙක් ජපානයේ සංචාරයක නියැලෙනවා බරක් ඔබාමා. දැන් මේ සංචාරයේ අරමුණ වෙලා තියෙන මොකක්ද?
ඔබාමා ජනාධිපතිවරයා ජපානයට ගමන් කරන්නේ G7, එහෙම නැත්නම් ලෝකෙ දිනුවෙච්ච රටවල් 7 ඒ සමුළුවට සහභාගී වෙන්න. ඒ සමුළුවට සහභාගී වෙන අතරතුරේ ඒකේ තවත් සුවිශේෂ අංගයක් හැටියට ඔහු හිරෝෂිමා නගරයට ගමන් කරන්නට නියමිතයි. ඒ හිරෝෂිමා වල තවමත් දෙවන ලෝක යුද්ධයේ සමයේදී ඇමරිකාව විසින් හෙළපු ඒ න්‍යෂ්ටික බෝම්බේ විනාශ වෙච්ච ස්ථානවල ඒ නෂ්ටාවශේෂ තවමත් තියෙන ස්ථාන තියෙනවා. ඒවා නැරඹීමට තමයි ඔබාමා ජනාධිපතිවරයා යන්නට නියමිතව තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ බෝම්බය හෙළීම සම්බන්ධයෙන් තවමත් ඇමරිකාවත් ඒ වගේම අනිකුත් ලෝකයේ අනිකුත් රටවලත් මේ පිළිබඳ නොයෙකුත් විවාදාත්මක කතා ඇති වෙලා තියෙනවා. මේ සංචාරයේදී ඔබාමා ජනාධිපතිවරයා ජපානයට සමාව ආයතනයේ සිටිය යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට දැනට දැනගන්න තියෙන විදිහට නම් ඔබාමා ජනාධිපතිවරයා මෙම ස්ථානයට ගිහිල්ලා ස්මාරකයක් ඉදිරියේ අනුස්මරණය කිරීමේ කටයුත්තක් කරන්නට නියමිතයි. මොකද අපි දන්නවා මේ ඇමරිකාව හෙළපු බෝම්බෙන් 140,000 විතර ජනතාවක් හිරෝෂිමා නගරේ පමණක් ජීවිතක්ෂයට පත් වුණා. ඊට වඩා අතිවිශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. අදටත් ඒ න්‍යෂ්ටික බෝම්බේ තිබිච්ච විකිරණ නිසා පරම්පරා කිහිපයක් තවමත් ඒවායේ විපාක විඳින අවස්ථාවක තමයි ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙම ස්ථානයට යන්නේ. ඒ යෑමම ඇත්තටම ඔහුගේ දුර කාලයේදී වෙච්ච ඉතාමත්ම සුවිශේෂ දෙයක් බවට හඳුන්වන්නට පුළුවන්.
දැන් මේ වෙනකොට මුළු ලෝකයේම කතාබහ වෙන තවත් කාරණාවක් තමයි මේ පැනමා පේපර්ස්. පැනමාවේ තියෙන මොසක් ෆොන්සිකා කියන නීති ආයතනයෙන් අන්තර්ජාලයෙන් සොරෙන් ලබා ගන්නා ලද මේ දත්ත හරහා හෙළිදරව් වුණු කරුණු ඇතුළත් තොරතුරු වල තමයි පැනමා පේපර්ස් කියලා කියන්නේ. මේ පැනමා පේපර්ස් වල ලෝකයේ ප්‍රධාන රාජනායකයන්, ක්‍රීඩකයන්, තවත් ප්‍රබල පුද්ගලයන් ගේ නම් ඇතුළත් වෙනවා කියලා විශාල ආන්දෝලනයක් පහුගිය කාලේ ඇති වුණා. අපි මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා බහ කළා, ඔබටත් මතක ඇති. දැන් ඊයේ වෙනකොට අපිට වාර්තා වුණා මේ පැනමා පේපර්ස් වල ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නමක් තියෙනවා කියලා. මේක විශාල ආන්දෝලනයකට තොඩු දුන්න කාරණාවක් බවට පත් වුණා. හැබැයි අගමැති මැල්කම් ටර්න්බුල් ගේ ප්‍රකාශකවරයා සඳහන් කළා තිබුණා අගමැතිවරයා 1990 වසරේදී බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් කියන සමාගමේ අධ්‍යක්ෂ තනතුරු හොබවන් ලැබුවා. ඒ සමාගමේ මුදල් පරිපාලන කටයුතු සිදු වෙලා තියෙන්නේ මේ මොසක් ෆොන්සේකා සමාගම හරහා. හැබැයි අගමැතිවරයා නම් මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියේ නැහැ කියලා තමයි මැල්කම් ටර්න්බුල් ගේ ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කළේ. ඒ හින්දා මේ සම්බන්ධව වග කියන්නට අගමැතිවරයාට හේතුවක් නැහැ කියලා. කතාව ওই විදිහට ඔස්ට්‍රේලියාව පැත්තෙන් වාර්තා වෙද්දී ශ්‍රී ලංකාව පැත්තෙන් අපි කතා බහ කරද්දී ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකුගේ නම් මේ මොසක් ෆොන්සේකා මේ පැනමා පේපර්ස් හරහා එලියට ආවා කියලා අපිට වාර්තා වුණා. මොකද මේ බදු වංචාවලට අදාළව මිලියන 11කට අධික ලිපිලේඛන පිට වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා මේවා හරියට ගවේෂණය කරලා මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරන්නට ගවේෂණාත්මක අන්තර්ජාතික මාධ්‍ය සංසදය කියන නමින් සංසදයක් පිහිටවනු ලැබුවා. දැන් ඔවුන් තමයි මේ තොරතුරු හෙළිදරව් කරමින් සිටින්නේ. ශ්‍රී ලාංකිකයන් 65 දෙනා කවුද? කොහොමද මේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනා මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ? මොනවද ශ්‍රී ලංකාවෙන් අපිට ලැබෙන තොරතුරු?
ඔදිලක්ෂි, මේ නම් 65 ඇත්තටම හෙළිදරව් වෙන්නේ අපි ශ්‍රී ලංකා කියන නම යොදලා මේ දත්ත පරීක්ෂා කරන්නට උත්සාහ කරොත් තමයි මේ නම් 65 එන්නේ. මේකට ඇතුළත් වෙනවා මීට කලින් 2013 ඉන්ටර්නැෂනල් කන්සෝටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස් ICIJ කියන ජනමාධ්‍යවේදීන්ගේ ඒ එකතුව ඔවුන් මීට කලින් අවස්ථාවකදී සිංගප්පූරුවේ තිබිච්ච නීති සමාගමක දත්ත යම් කිසි විදියකට හොරෙන් ලබාගෙන ඒ දත්ත විශ්ලේෂණය කිරීමතරින් ඔවුන් සොයාගත්තා කවුද මේ විදියට මේ පිට රටවල් වල රහස්‍යභාවය ආරක්ෂා වෙන විදියට මේ කොම්පැනි ඇති කළා තියෙන්නේ කියලා. ඒ කොම්පැනි 46ක් විතර වගේ නම් සඳහන් වෙලා තිබුණා 2013. ඊට අමතරව මොසක් ෆොන්සේකා කියන ඒ නීති සමාගම, ඔබ කිව්ව විදිහට නීති සමාගමේ ඒ දත්ත සොරකම් කරගෙන ඒ දත්ත විශ්ලේෂණය කිරීමෙන් තවත් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් නම් 21ක් තමයි අලුතෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. නිශ්චිත වශයෙන් කියනට අමාරුයි ශ්‍රී ලාංකිකයන් කොපමණ දෙනෙක් මෙතන ඉන්නවද කියලා. ඒ නම් අතර ඉන්නවා ශ්‍රී ලංකාවේ ලිපිනයක් ලබා දීලා තියෙන චීන ජාතිකයන්, ඒ වගේම ශ්‍රී ලංකාවේ ලිපිනයක් ලබා දුන්න බ්‍රිතාන්‍ය සහ පාකිස්තාන් පුරවැසියනුත් මේ නම් අතර දැනට ඉන්නවා. ශ්‍රී ලාංකිකයන් තව විශාල පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකාව හැර අනෙකුත් රටවල් ඔවුන්ගේ ලිපිනෙන් හැටියට දක්වපු අය, විශේෂයෙන්ම මැද පෙරදිග රටවල්, ඒ වගේම ඔස්ට්‍රේලියාව, හොංකොං, සිංගප්පූර් වගේ තමන්ගේ ලිපිනයට යොදපු අය ඉන්නට පුළුවන් ශ්‍රී ලාංකිකයන්. ඔවුන් ශ්‍රී ලංකා කියලා අපි හෙව්වොත් අපිට ඔවුන්ගේ නම් ලැබෙන්නේ නැහැ. නමුත් දැනට ආණ්ඩුව ශ්‍රී ලංකා රජයේ තීරණයක් අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ ලිපිනයන් සඳහන් පුද්ගලයන් ඉන්නවා නම් ලිපිනයන් 18ක් විතර දැනට අපිට තියෙනවා ශ්‍රී ලංකාව ඒ ලිපිනේ තියෙන ඒ ලිපිනයන්ට ලියුන් යවලා ඔවුන්ගෙන් විමසීමක් කරන්නට කෙසේද ඔවුන් මේ විදියට විදේශවල ව්‍යාපාර ආරම්භ කළේ, ඒවා පිළිබඳ තොරතුරු ඉල්ලලා තියෙනවා. ඒකට සති දෙකක් කල් දීලා තියෙනවා ඒවට උත්තර බඳින්නට. එසේ උත්තර බඳින්නේ නැති අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්නට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් බොහොම සූතිවන්ත වෙනවා ලබන සතියේ සිකුරාදා හමු වෙන තෙක් ඔබට. එහෙමනම් අපි දැන් සමු දෙනවා. බොහොම සූති ලෝකයේ තත්ත්ව විද්‍යාව අපිට රැගෙන ආවට. ආයුබෝවන් ඔබට අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.